ඔබතුමාගේ ප්‍රොයින්ට වාඩික
රෝ නියෝජ්‍ය කතානායකතුමනි සභාව ගෙනියන්න මම හිතන්නේ බහ මේ ගණපුරණේ නොමැතිව ප්‍රකාශ කරයි.
ඔබතුමා ගණපුරණේ ඉන්නනේ කෝරම් යා ප්ලීස් ගරු සරත් අමනුගම් ඇත්තමගේ වර ප්‍රසාර ප්‍රශ්ය
Honorable Deputy Speaker, I have the Honorable Speaker's permission to raise this matter of privilege. As you know, yesterday we had a discussion following a question on the Colombo-Kandy Expressway. There were an exchange of words, Honorable Kiriyal and Aya, old friends, and we have been in Parliament for a long time. We don't take these things very seriously. We have our different points of view. But that's not a big problem at all. But I was quite perturbed to find that in the Ceylon Daily News, especially because I was a former chairman of the Lake House, that this matter has been completely distorted and falsely reported. They say, after all this, this give and take is perfectly all right, it doesn't worry me. Finally, says Amunugama, who did not respond and maintain silence. Now this, as you know, is far from the truth. We had an exchange of words without any malice. And I had actually raised an important question that Honorable Kiriyal also will accept, that the exits on this stage two of the highway, because if you are concentrating on opening that, you will have to look at the whole plan. And I suggested that you should have an exit to Pinnawala, because that is a very visited spot. That's a very positive, and I think the Honorable Minister also took it up in that spirit and said he will look at it. So there is no big problem. So I would like you very much to call the reporter of the Ceylon Daily News, who has completely decided either he was not present here or he must have been sleeping. And I would like very much for you to talk to him and ask for decent coverage of what is going on. I think honorable members will remember the time when there were people like Jayantha Padmanabha, Mervin De Silva, Ajit Samaranayake reporting the proceedings of this house. And those days there was a special column, a lobby column. Now, none of these papers even have a lobby column. So, no, nothing is wrong, but it must be a true reportage of what is happening here. No. Silence may be golden. No. But my friends and my voters will think that I have kept quiet while all these allegations are made by my good friend against me. So I have no problem with him, but one would expect a true record of what happens here to be published in the newspapers. And I am quite unhappy because as a former chairman of Lake House, I should at least take a special interest in seeing that this reportage is correct. I'm not saying this with malice to anybody, but I think it's in the interest of the whole house that for the worse. For the worse. But I'm only raising a bigger issue, Honorable Deputy Speaker. Please speak to these newspaper reporters who are here. It'll be a good thing if you call them from time to time and express concern that there should be fair reportage and that there should be accurate reportage. And of course, it is also incumbent on us as members of parliament to point these things out if such things happen, so that in the future, even these newspaper reporters will be aware that we are also following these proceedings and will not take things lying down. Thank you very much.
I will assure you, sir, that appropriate action will be taken on that.
Thank you.
අද දින යාපත්‍රයේ විෂයාංක 1 මහජන බැංකුව සංශෝධන පනත කිතු පද දෙවෙනි වර කීම
සර් ආයි මෝ අයිටම් 1 බිෆෝ ඔනරබල් ඉරාන් වික්‍රමන්ත ස්ටාර්ට්ස් ආයි වුඩ් ලයික් ටු මෙන්ෂන් මේ පනතේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂයේ පෙන්වන ආකාරයට පෞද්ගලිකකරණයක් වෙන්නේ නැහැ නෝ ප්‍රයිවටයිසේෂන් ඔෆ් ද පීපල්ස් බැංක් ඒක අපි මුලින් ඉඳලම කියන්න ඕන නෝ ප්‍රයිවටයිසේෂන් ඔෆ් ද පීපල්ස් බැංක් පෞද්ගලිකකරණය වෙන්නේ නැහැ මෙතන වෙන්නේ ප්‍රාග්ධනය මහජන බැංකුවේ ප්‍රාග්ධනය මිලියන 10 ඉඳලා මිලියන 50,000 දක්වා වැඩි කිරීම පමණයි. ඉතින් ඉරාන් වික්‍රමන්ත මැතිතුමා දීර්ඝ විස්තරයක් කරයි. නමුත් මේක මම මුලින්ම කිව්වේ මොකද මේ විවාදය එතකොට නියමාකාරයට යනවා. නැත්තම් මේ පෞද්ගලිකරණයක් අල්ලගෙන මේගොල්ලෝ කතා කරනවා. ඉතින් මම කියන්නේ රජය වෙනුවෙන් පෞද්ගලිකරණයක් නෑ ප්‍රාග්ධනය වැඩි කිරීම විතරයි.
හොඳයි බොහොම ස්තුතියි. ගරු එනාන් වික්‍රමනාත් මැතිතුමා ඔබතුමාට විවාදය ආරම්භ කරන්න පුළුවන් විනාඩි 22යි ඔබතුමාට විනාඩි 22යි
අද මහජන බැංකුව පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත අපි ඉදිරිපත් කරනවා දෙවැනි වර කියවීම අද මහජන බැංකුව ඇවිල්ලා වත්කම් වලින් ට්‍රිලියන 1.75ක් වෙනවා ඒ කියන්නේ බිලියන 1750ක් වෙනවා ඒ කියන්නේ ලංකාවේ දෙවන විශාලතම බැංකුවයි ඒ දැනට සේවකයන් ඉන්නවා 7900ක් ඉන්නවා බැංකු ශාඛාවල් තියෙනවා 737ක් ඉක්මවා යනවා බැංකු ශාඛාවල් එසේම මිලියන 10කට වැඩි ලංකාවේ වැඩිම ගනුදෙනුකරුවන් ඉන්න බැංකුව තමයි මහජන බැංකුව. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් වැඩිම ශ්‍රේණිගත කිරීම් ස්ථානයක් ලංකා බැංකුව අතරින් මහජන බැංකුවටත් හිමි වී තිබෙනවා. පසුගිය වසර 10ේදී එම බැංකුවේ රජයට දායකත්වය ලාභාංශය රුපියල් බිලියන 140කට වැඩි ප්‍රමාණයක් වෙනවා. මහජන බැංකුවේ දායකත්වය. දැන් මේ සංශෝධන පනත ගේන්න ප්‍රධාන හේතුව ඇවිල්ලා අපි මේ බැංකුවේ අනාගතය දිහා බැලුවොත් වර්ධනය වීම දිහා බැලුවොත් වර්ධනය වෙන්න ප්‍රාග්ධනය බැංකුවකට අවශ්‍යයි. ඒක ඇවිල්ලා අලුත් දෙයක් නෙමෙයි. ඒක විශේෂයෙන්ම බැංකුවලට අවශ්‍යයි. මොකද බැංකුවලින් දෙන්නේ ණය. තැන්පත්කරුවන්ගේ මුදල් ගන්නවා අරගෙන ඒ මුදල් ණය හැටියට දෙනවා. නමුත් ප්‍රාග්ධනයක් තියෙන්න ඕනේ බැංකුවක් ශක්තිමත් වෙන්න. ඒක ඇවිල්ලා අපේ රටේ මහ බැංකුවේ තියෙන නීති රීති සම්පූර්ණ වීමක් විතරක් නෙමෙයි. ඒක බැංකු අධීක්ෂණය වන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් ජාත්‍යන්තර නීතියනොත්. එනිසා බාසල් නීතියනොත් අවම ප්‍රාග්ධනය තිබිය යුතු ප්‍රතිශත සඳහන් කරනවා. ඒවා වලටත් ටියර්ස් කියලා තියෙනවා, ටියවන් ටියටු කැපිටල් කියලා තියෙනවා. ඉතින් ඒව සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට මේ බැංකුව සම්පූර්ණ කරලා තියෙන්නේ දිගින් දිගටම අපි හැම අවුරුද්දෙම මොන ආණ්ඩුව තිබුණත් ඒ අවම ප්‍රමාණය සම්පූර්ණ කරනවා. නමුත් අවම ප්‍රමාණය විතරක් තිබිලා මදි. මොකද බැංකුව වර්ධනය වෙන්නට නම් ඒ වර්ධනය බලපාන්නේ ඒ තිබෙන ප්‍රාග්ධනය අනුව තමයි වර්ධනය බලපාන්නේ. දැන් අපි දන්නවා 1979ට ප්‍රථමයෙන් ලංකාවේ තිබුණ විදේශීය බැංකු ප්‍රමාණය බොහෝම සීමිත බැංකු ප්‍රමාණයක් තිබුණේ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කාලයේදී ඇති වුණ බැංකු පමණයි විදේශීය බැංකුවලට තිබුණේ. ඊට අමතරව තිබුණේ මේ රටේ අපේ බැංකු තිබුණා එයින් ප්‍රධාන බැංකු දෙකෙන් එකක් තමයි මහජන බැංකුව. නමුත් එදා අවුරුදු 40කට 50කට උඩදී අපිට ඒ බැංකුවලට තිබුණ වෙළඳපොලේ තිබුණ ප්‍රතිශතය සෑහෙන විශාල ප්‍රතිශතයක් තිබුණා. බැංකු කරණයම අඩුයි. එතකොට ඒ කියන්නේ හුඟක් අය බැංකුවලට ගියේ නැහැ මුදල් තැන්පත් කරන්නත් මුදල් ලබා ගන්නත්. වෙන වෙන ක්‍රමවිදි තිබුණා අවුරුදු 50කට උඩදී. නමුත් අද බැංකු කරණය වැඩි වෙලා වැඩි වැඩියෙන් බැංකුවලට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ බැංකු කරණය තුළ ඒ වෙළඳපොළ දිහා බලනකොට එදා තිබුණ ස්ථානයයි අද තියෙන ඒ වෙළඳපොළේ තිබෙන ප්‍රමාණය අපේ බැංකුවලට අඩු වෙලා තියෙනවා. අද අපේ බැංකුවලට ලංකා බැංකුව, මහජන බැංකුව, රජයේ බැංකුවලට විශේෂයෙන්ම ණය දෙනකොට ඒ ණයවල තියෙන ප්‍රතිශතය දැන් 145%ට වැඩිය අඩු වෙලා තියෙනවා. අපි මේ ක්‍රමයටම ඉදිරියට ගියොත් අපේ බැංකුවල තියෙන ඒ වෙළඳපොලේ ප්‍රතිශතය තව වසර 10කින් මං හිතන විදිහට 135%කටත් තව වසර 10කින් 125%ටත් අඩු වෙයි මේ ක්‍රමයටම දිගින් දිගටම ගියොත්. එතකොට අපි හුඟක් වෙලාවට කතා කරන්නේ බැංකුවේ අයිතිය ගැන කතා කරන්නේ. හුඟක් වෙලාවට බැංකුවේ අයිතිය ගැන කතා කරන කීකට කියනවා අපි මේ බැංකුවේ අයිතිය 100%ක්ම තබා ගන්න ඕනේ කියන එක තමයි අපි කතා කරන්නේ. ඔව්, දැන් මේ සංශෝධනවලින් මහජන බැංකුවේ අයිතිය 100%ක්ම තිබෙනවා. මේ සංශෝධනවලින් ඒක වෙනස් කරන්නම බෑ. මොකද මහජන බැංකු පනතේ 13 වෙනි ඒ කොටසේ සෙක්ෂන් 13 වල සම්පූර්ණයෙන්ම සඳහන් වෙනවා බැංකුවේ අයිතිය රජය සතුයි. ඒකට කිසිම සංශෝධනයක් නැහැ, කිසිම වෙනස්වීමක් නැහැ අද ඉදිරිපත් කරන කෙටුම්පතේ. නමුත් අපි මතක තබා ගන්න ඕනේ බැංකුවකට අයිතිය විතරක් නෙමෙයි වැදගත්, වෙළඳපොලේ තියෙන ප්‍රතිශතයත් වැදගත් වෙනවා. ඒක හරියටම අපි ගත්තොත් රීටේල් ට්‍රේඩ් එක ගත්තොත් අද තියෙනවා සුපර් මාකට් තියෙනවා, ඒ වගේම අපේ පොඩි හන්දියේ පොඩි කඩේ තියෙනවා. එතකොට කඩේ අයිතිය 100%ක් තියාගන්නට පුළුවන්. නමුත් වෙළඳපොළ ගත්තොත් වෙළඳපොළේ තියෙන ප්‍රතිශතය බොහොම කුඩායි. නමුත් සුපර් මාකට් එක ගත්තොත් වෙළඳපොළේ ප්‍රතිශතය විශාලයි. දැන් මම විශ්වාස කරනවා අපේ රාජ්‍ය බැංකු දෙකේ ඒ තියෙන වෙළඳපොළේ තියෙන ශක්තිය අපි අඩු කළ නොයුතුයි. මට මතකයි කුඩා දරුවෙකු හැටියට ලංකා බැංකුවට ටැප්‍රෝබ්‍රේන් බ්‍රාන්ච් එකට, මෙට්‍රෝපොලිටන් බ්‍රාන්ච් එකට යනකොට මව එක්ක පාසල් ගිහිල්ලා කොටකල්සන් ඇඳගෙන ගියාම ඉස්සරහට ගියාම ටෝකන් එකක් දුන්නා. ටෝකන් එක දීලා ඇවිල්ලා බංකුවේ වාඩි වෙලා ඉන්න ඕනේ විනාඩි 45ක් විතර චෙක් එකක් මාරු කරගන්න. අනේ ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. 79 මේක විවෘත වීමෙන් ලංකාවේ බැංකු ක්ෂේත්‍රය ජාත්‍යන්තරට විවෘත වීමෙන් තරඟකාරීත්වය ඇතිවීමෙන් අද අපට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ලංකාවේ තියෙන රාජ්‍ය බැංකු විශේෂයෙන්ම ලංකා බැංකුවයි මහජන බැංකුවයි සේවා මට්ටමෙන් තාක්ෂණ භාවිතයේ මට්ටමෙන් ඉන්ද්‍රියෙන් ඉන්නවා කියන එක අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. හැබැයි ඒක වෙන්න හේතුව ඇවිල්ලා තරඟකාරී බැංකු ක්ෂේත්‍රයක් ඇති වුණ නිසායි. අද ලංකාවේ ඒ බැංකු දෙකෙන් ලැබෙන සේවාව එංගලන්තේ බැංකුවකින් ලැබෙන සේවාවකටත් වැඩිය හොඳයි කියලා මට කියන්න පුළුවන්. ඔබ සමහරට අහන ඇති, එතකොට එංගලන්තේ එහෙන බැංකු ගිණුම් ඇතුද කියලා. මට එංගලන්තේ බැංකු ගිණුම් නැහැ. නමුත් දරුවන් දෙන්නේ අධ්‍යාපනය ලබනකොට ඒ දරුවන් දෙන්න අතරේ තියෙන ගනුදෙනු දිහා බලනකොට, යන කාලය දිහා බලනකොට, එතකොට සම්පූර්ණයෙන්ම පැහැදිලි ලංකාවේ බැංකුවලින් ඊට වැඩිය සීග්‍රයෙන් බැංකු සේවාවල් ලබා ගන්න පුළුවන්, ලංකා බැංකුවේ මහජන බැංකුවෙන් බැංකු සේවල් ලබා ගන්න පුළුවන් කියන එක මම කියන්න ඕනේ, ආඩම්බරෙන් කියන්න ඕනේ. නමුත් මට තියෙන ගැටලුව ප්‍රශ්නය මේකයි, අපි ක්‍රියා කළේ නැත්තම් අපේ රාජ්‍ය බැංකු දෙකේ වෙළඳපොලේ ඒ තියෙන ඒ ප්‍රමාණය අඩු වෙනවා. දැනට තියෙනවා 145ට වැඩි අඩුවෙන්, තව වසර 10කින් 135ට, තව වසර 20ක් යනකොට ඒක බොහොම අඩු ප්‍රමාණයකට අඩු වෙගෙන යනවා. මම හිතන්නේ මේ ලබන වසර පහේදී සමහරට ලංකාවේ පුද්ගලීක බැංකු අපේ රජයේ බැංකු අභිබවා යන්නට පුළුවන්. ඒ නිසා අපි යම්කිසි පියවර ගන්න ඕනේ. ඒ පියවරවලින් එක ප්‍රධාන පියවරක් ඇවිල්ලා මේ බැංකුවල ප්‍රාග්ධනය වැඩි කරන්න ඕනේ. ප්‍රාග්ධනය වැඩි කළේ නැත්තම් ඒක කරන්න බෑ. එතකොට අපි මේ බැංකුවල ඉතිහාසය දිහා බැලුවත් මොන ආණ්ඩුවක් තිබුණත් මේ බැංකුවලට රජයක් විසින් දාන්න පුළුවන් ප්‍රාග්ධනය හීනයි. බොහොම අඩුයි දාන්න පුළුවන් ප්‍රාග්ධනය. ඒකට එක හේතුවක් ඇවිල්ලා ලංකාවේ ආර්ථිකයේ විශේෂයෙන්ම ඉතිරිය දිහා බැලපුවාම සේවිංස් ඉතිරිය දිහා බලපුවාම ඉතිරිය ප්‍රතිශතයක් හැටියට අඩුයි. ලංකාවේ ඉතිරිය 15 16 17 18ක් විතර වෙනවා දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට. නමුත් අපි ඉන්දියාව වගේ රටක් ගත්තොත් 30%ට වැඩිය වැඩි, චීනය වගේ රටක් ගත්තොත් 50%කට වැඩිය වැඩි ඉතිරිය. එතකොට රජයකට මොන රජය තිබුණත් රජයකට තියෙන ඉතිරිය ආයෝජනය කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඒක අඩු නිසා තමයි මේ රජයට බැරි මේ බැංකුවලට ඒ මුදල යොදවලා මේ බැංකුවල ඒ තියෙන වෙළඳපොළ ප්‍රමාණය හරි ප්‍රතිශතය ආරක්ෂා කරන්න බැහැ. ඉතින් මේකට ක්‍රමවිධි දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ප්‍රාග්ධනය, අනික එක ඇවිල්ලා ණය ගන්නට පුළුවන්, ඩිබෙන්චර්ස් ගන්න පුළුවන්. මොකද ඒ ගත්තොත් මහ බැංකුවේ නියාමනය ගත්තත්, බාසල් එකේ නියාමනය ගත්තත් ඩිබෙන්චර්ස් හරහත් ඒ බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කරලා ඒක ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපි යෝජනා කරනවා මේ සංශෝධන පනතේ 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ සංශෝධන හතරක් කරන්න. එකක් 12, 20, 21, 43 දරන මේ වගන්ති හතර සංශෝධනය කරනවා. එහිදී 12 වගන්තියට අදාළ වන්නේ බලයලත් කොටස් ප්‍රාග්ධන සීමාව the authorized capital of the bank එක රුපියල් බිලියන 1 සිට 50 දක්වා අපි වැඩි කරනවා. 1 ඉඳලා 50 දක්වා. දැන් ඇත්තටම මේක මුලින්ම අපි දන්නවා මේ බැංකුව පිහිටවනකොට 1960 ගණන් වල රුපියල් බිලියනයක් කමක් නැහැ. නමුත් අද තියෙන තත්ත්වයේ අනුව රුපියල් බිලියන එකක් කියන්නේ කැපිටල් එක බොහොම අඩු හීනම මුදලක්. ඒ නිසා අපි ඒක වැඩි කරනවා. එකේ ඉඳලා රුපියල් බිලියන 50කට වැඩි කරනවා. මේක ඇවිල්ලා මහා ලංකා බැංකුවටත් බිලියන 50ක් තියෙනවා. ඉතින් මේ බැංකුව එකයි තියෙන්නේ. මේක අපි වැඩි කරන්න යෝජනා කරනවා මේ සංශෝධනය හරහා. පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලන්නේ ඒකයි. බැංකුවේ මූල්‍ය ශක්්‍යතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වෙනවා. මේක 2014 විගණකාධිපතිවරයාත් වාර්තාවේ සඳහන් කළා. 2014 මහජන බැංකුවේ බලයලත් කොටස් ප්‍රාග්ධන බිලියන 1 පමණක් නොරදවා තවදුරටත් ඉහළට දාන්න ඔහු නිර්දේශ කළා 2014. ඉතින් කොහොම හරි දැන් අවුරුදු 5කට පස්සේ අපි මේ දේ සිදු කරනවා. මෙම වැඩි කිරීම අත්‍යවශ්‍ය වන්නේ අනෙකුත් රාජ්‍ය බැංකුවලටත් අනුමත ප්‍රාග්ධන කොටස් ප්‍රමාණය වැඩි කර තිබීමයි. ලංකා බැංකු පනතේ එම සීමාව 2000 වර්ෂයේදී අපි රුපියල් බිලියන 50 දක්වා වැඩි කළා. 2010 ලංකා බැංකුව වැඩි කළා ඒ බිලියන 50ට වැඩි කළා. ඉතින් ඒකම තමයි මෙතන කරන්නේ. සංශෝධන පනත් කෙටුම්පතේ යෝජිත 20, 21, 43 අදාළ වන්නේ ණයකර නිකුතුව හරිද ඩිබෙන්චර් ඉෂුව එක. එහිදී රජයේ ඇපවීමක් නොමැතිව ස්වාධීනව මහජන බැංකුවට කටයුතු කිරීමට අනුමැතිය ඉල්ලා සිටීමයි මේකෙන් අපි කරන්නේ. එතකොට
ගරු බඳුරු ගණ මැතම
මේ
බුදුමාට විනාඩි 21ක් තියෙනවා කතා
කරන්න. මම මේ පොඩි පැහැදිලි කර ගැනීමක් කරන්න
ගරු ලක්ෂ්මන් යාපා අභිවදන මැතුමා ගරු ලක්ෂ්මන් යාපා අභිවදන මැතුමා
දැනට අවශ්‍ය වෙලා තියෙන්නේ 13යි ඇත්ත වශයෙන් නමුත් 2030 විතර වෙනකොට මේ ඔය කියන ගානට යන්න ඕන හැබැයි මේ ණයකර දැන් ඔබතුමා මෙතන සඳහන් කරන්නේ ණයකර නිකුත් කරනවා කියලා ඒ නිකුත් කරනකොට කොටස් දැන් කොටස් වල කියන්නේ කොටස ණයකර කොටස බවට පත් නොකරන බවට කොටස් වෙන කෙනෙකුට මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවට තියෙන සහතිකය මොකක්ද ණයකර කොටස් කරන්න බෑ එතකොට ඒක සහතිකය මොකක්ද
බොහොම ස්තුතියි ඒ ඔබතුමා තහන්න ඔව්
ඔබතුමාට විනාඩි 21ක් කතා කරන්න තියෙනවා හරි එතුමාට බාධා කරන්න බෑ
බාධා වනේ මේ ඔබතුමා දැන් මේ ඉතා වැදගත් ජාතික ප්‍රශ්නයන් ඔබතුමා දැන් මහජන බැංකුවේ අනුදත් ප්‍රාග්ධනය වැඩි කරනවා මගේ ප්‍රශ්නේ දැන් අනුදත් ප්‍රාග්ධනය කොටස් දෙකකට බෙදනවා නිකුත් කළ ප්‍රාග්ධනය හා නිකුත් නොකළ ප්‍රාග්ධනය කියලා එතකොට දැන් අනුදත් ප්‍රාග්ධනයෙන් නිකුත් කළ ප්‍රමාණය වැඩි කරන්න කොටස් නිකුතුවක් කරන්න බලාපොරොත්තු වෙනවද අනුදත් ප්‍රමාණය පමණක් වැඩි කිරීමද සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලි කළොත් හොඳයි
ඕතරයිස් කැපිටල් එක අපි වැඩි කරනවා
ඒකෙන් ඉෂු කරන ප්‍රමාණය නෙමෙයි
ඕතරයිස් කැපිටල් එක වැඩි කරනවා ඉෂු කරන ප්‍රමාණය කලින් කලට ඉතින් පවතින රජය තියෙන විදියට මුදල් දාන්න වෙනවා
රයිට් ඒක පුද්ගලික අංශයට දෙන්නේ
නැහැ නෑ මේක මේ 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 සංශෝධනයේ 13 වෙනි කොටසේ මේක මේක සම්පූර්ණයෙන්ම රජයට අයිතිය තියෙනවා 13ට කිසිම සංශෝධනයක් නැහැ 13ට කිසිම සංශෝධනයක් නැහැ එතකොට හරි මම එන්නම් ඇත්ත ඩිබෙන්චර්කට එන්නම් ආයෙත් හරිද එතකොට මේ ණයකර සඳහා ඩිමෙන්චර්හි රජයේ අපවීමක් නොමැතිව ස්වාධීනව මහජන බැංකුවට කටයුතු කිරීමට අනුමැතිය ඉල්ලනවා. ඒ කියන්නේ දැන් මහජන බැංකුවේ ණයකරයක් දැම්මොත් ඩිබෙන්ච් එකක් දැම්මොත් ඒක රජයේ ගැරන්ටි එකක් අවශ්‍යයි. අනිත් බැංකුවලට අවශ්‍ය නැහැ. අනිත් රජයේ බැංකුවලට මේක අවශ්‍ය නැහැ. මහජන බැංකුවට විතරක් හරියටම ඒ අයගේ අතපස්සට ගැට ගහලා මේ කරන්න හදන වැඩක් මේක. නෑ අපි මහජන බැංකුව නිදහස් කරනවා. මහජන බැංකුවට තීරණය කරන්න පුළුවන් ඒ අයගේ මූල්‍ය ශක්තියතාවය අනුව වෙළඳපොළ තියෙන එක අනුව ඒ අයට තීරණය කරන්න පුළුවන් ඒ අයට අවශ්‍ය නම් ඒ අයගේ ඩිවෙන්චර්ස් ණයකර වැඩි කරන්න එයාට වැඩියෙන් ණය දෙන්න ඒ අයට ඒක කරන්න පුළුවන් දැන් මේ ප්‍රාග්ධනය වැඩි කිරීමෙන් ණයකර වැඩි කිරීමෙන් කරන්නේ ඇත්තටම ණය දීමේ හැකියාව වැඩි කිරීමක් තමයි මෙතනින් සිදුවන්නේ
ඔබතුමා එතුමාට අවස්ථාව දෙනවද? ගරු ඇමතුමා? විමලනාථ ඇමතුමා?
ගරු ඇමතුමනි ඔබතුමා කිව්වා ඩිබෙන්චර්ස් ගැන ඉදිරියට කියනවා කියලා. නමුත් ඔබතුමා නිශ්චිතව කිව්වා මේ කොටස් විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක පුද්ගලික අංශයක් යන්නේ නැහැ කියලා. නමුත් ඔබතුමා දන්නවා 13 වෙනි වගන්තියේ බැංකුවේ කොටස්කරුවන් කියන එක ඉතා පැහැදිලිව දැනට සඳහන් කළා තිබෙනවා රජය සහ සමුපකාර සමිති කියලා. ඔබතුමාලා මේක හරියට විග්‍රහ කළ තියෙන ඇත්තම 13 නෙමෙයි 12 වෙනි වගන්තිය 2 හා 3 කියන උපවගන්ති වලින්. දැන් ඔබතුමාලා මේ කොටස්කරුව කෙනෙක් අයින් කරනවා. කොටස්කරුව කියන නිර්වචනය පනතෙන් අයින් කරනවා. අන්න එතන තමයි ගැටලුව එන්නේ. ඔබතුමාලා මේ අයින් කිරීම හරහා පෞද්ගලීකරණයට ක්‍රමානුකූලව පාර කැපීමට අවශ්‍ය කරන ඉඩකඩක් බැංකුවට නිර්මාණය කළා තියෙනවා කියන එක අනිත් එක. ඇයි මුදල් මණ්ඩලයේ තියෙන බලය අයින් කරන්නේ? ඇයි මුදල් මණ්ඩලයෙන් කරන විමසීම අයින් කරලා සහ මුලින්ම මේක බැංකුවට බාර දෙන්නේ තමන්ගේ ණය තමන්ගේ කටයුතු තමන් කරගන්න
කියලා මම කතාව කරනකොට මේ සමහර දේවල් පැහැදිලි කරන්න
ඔබතුමාට තව විනාඩි 6යි තියෙන කරුම් මතුමා
මට ඊට වැඩි ටිකක් වෙලා දෙන්න මේ
සමන් විල් හැව් ටු
වෙලා වැඩි දෙන්න සර්
මට කියන්න වෙනවා කවුද කාගේ වෙලාව දෙන්න කියලා
ඇමතිතුමාගේ වෙලාවෙන් ගන්න
හරි
thank you එතකොට දැන් රජයේ අපකරයක් නොමැතිව ණයකර නිකුත් කිරීමේ හැකියාව දැනටමත් ලංකා බැංකුවටයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවට තියෙනවා. මේක මේ බැංකුවට විතරයි නැත්තේ. ඉතින් මෙතන මේ අපි කරන දේ අමුතු දෙයක් නෙමෙයි. අපි මේ කරන දේ ඇවිල්ලා ඒ බැංකුවලට තියෙන ඒ නිදහසම තමයි මේ ජාතික මේ අපේ මේ 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 පීපල්ස් බැංක් එකට අපි ලබා දෙන්නේ. මේ සංශෝධන තුලින් අයිතිය පිළිබඳ කිසි වෙනසක් වෙන්නේ නැහැ කියලා මම නැවතත් සඳහන් කරනවා. 12 වෙනි වගන්තියේ වෙනස් කිරීමට 2013 වසරේදී ලංකා බැංකුව ලංකා බැංකුව අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඇතිව මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා කැබිනට් පත්‍රයක් දැම්මා. නමුත් ඒ කැබිනට් පත්‍රයත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් මේ 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 විවාදය අද ඊයේ විවාදයක් නෙමෙයි, මේ විවාදය අවුරුදු ගණනාවකටම දිගින් දිගටම ගිහිල්ලා තියෙනවා. මහජන බැංකු කාලීනව සංශෝධනය කර ගැනීම අපේ අරමුණයි. මෙහිදී සිදුවන්නේ රජයේ බැංකු සියල්ලක්ම එක හා සමානව ක්‍රියාත්මක වීමයි. දැන් ඉතින් මෙතන ප්‍රශ්න කීපයක් පැන නගුණා. එකක් ඇවිල්ලා අපි මේ බැංකු මේ බැංකුව අපි සමාන කරනවා අනිත් බැංකුවලට. හරිද? එතකොට රයිට් I might mention this again. The proposed amendment to Article 12 is to increase the authorized capital of the bank from 1 billion to 50 billion to make it similar to the larger peer bank, the state bank. That is the intention of this. In 2014 and 15 report, the Auditor General's department raised concerns of inadequacy of the bank, right, on its authorized capital. And it wanted it to capitalize itself. To enable the bank issue debentures, including the regulatory capital purposes, similar to other state-owned banks, that is why we are moving this proposal. Then make a Rajay Apakara willing when make a kakavilla, guarantee kak natua at Tirnekaran Puluang, Devani Kavilla, Mia at then Yanna Puluang, Belanda Pulati, Anna Puluang. දැන් ගැරන්ටි එකක් එක ගියොත් ඩිමෙන්ච් එකක් ගන්න ණයකරයක් ගන්න ඒක ඒ අයගේ කැපිටල් එකට ගණන් ගන්න බෑ. ඒක තමයි ඉන්ටර්නැෂනල් ඇකවුන්ටිං රූල් එක. ඒ නිසා මේක ඒගොල්ලන්ගේම ශක්තියෙන් ඒගොල්ලන් ඩිමෙන්චර් එකක් දාලා ඩිමෙන්චර් එකක් හරහා ගන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ ඒ ප්‍රාග්ධානය ඒගොල්ලන් වැඩි කරලා ඒගොල්ලන්ට ඒක හරහා වැඩියෙන් ණය දෙන්න පුළුවන්. එතකොට මේකෙන් අර අර අහපු ප්‍රශ්නය ඇවිල්ලා මේ මේකේ මේ මේ දිගට මහපු කියලා මේක කොහොමාරි අපිට වෙනස් කරලා මේක විකුණන්න මාර්ගයක් සලස්වනවද නැද්ද කියලා මම හිතන්නේ ඕනෑම රජයකට මොකක් හරි පෞද්ගලීකරණය කරන්න ඕන මේ 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 සංශෝධනය හරහා කරන්න බෑ ඕනෑම රජයකට පෞද්ගලීකරණය කරන්න ඕන නම් ඕනෑම රජයේ සංස්ථාවක් ලංකා බැංකුව වෙන්න පුළුවන් මහජන බැංකුව වෙන්න පුළුවන් ඕන එකක් ඒ සංශෝධනය වෙනම පාර්ලිමේන්තුවට ගේන්න වෙනවා වෙනම පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක පාර්ලිමේන්තුව වෙනම වාද විවාද කරන්න වෙනවා පාර්ලිමේන්තුව අනුමැතිය අනිවාර්යෙන් මේකට අවශ්‍යයි ඒක නැතුව ඒක කරන්නම බෑ ඉතින් මේ සංශෝධනය හරහා ඒක කරන්න බෑ
ඔව් කන්වර්ට් කරගන්න පුළුවන් එතන තමයි පාර එනවා කියලා මේ බැංකු කරුවන් කියන්නේ
මම දන්නවා මම මේක මේක මේ 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 නීතිඥ මහත්වරු එක්ක සාකච්ඡා කළා හරිද ඒ කන්වර්ටබල් ඩිමෙන්ෂන් එකක් ඒ අයට කන්වර්ට් කරන්න බෑ වෙන කාටවත් රජයට අමතරව කාටවත් කන්වර්ට් කරන්න බෑ දැන් තියෙන සංශෝධන අනුව මේක රජයට පමණයි ඉතින් අනාගතයේදී ඒක වෙනස් වෙන්න යනවනම් හරිද ඒක වෙනස් වෙන්න යනවනම් ඒතර කන්වර්ටබල් ඩිබෙන්චර් එකක් කන්වර්ට් කරන්න බෑ නීති අනුව බෑ රජයට විතරයි එතකොට ඒක වෙන කාගහරි නමට පවරන්නට බෑ එතකොට ඩිෆෝල්ට් එකක් වුණොත් ඒක සාමාන්‍ය ඩිෆෝල්ට් එකක් වගේම තමයි ඒක ගෙවනකන් ඉන්න වෙනවා It's like any other default if there is a default on any liability or any obligation because the 13th section will not permit A conversion to a non-government entity, it will not permit it, then it will remain in the hands of government. That is the way this has been actually designed. This provides for the bank to actually go into the debt market, which it didn't otherwise have, because the other banks had the opportunity of going into the debt market. Now this bank has the opportunity of going into the debt market. The decision can be taken by the bank. Because all other Sri Lankan state-owned banks have that right. Only the Bank of Ceylon doesn't have it because it requires it to get a guarantee from the government. This releases it from getting that guarantee. So it can go in straight into it. Then in 2016 and 18, the central bank repeatedly stressed the importance of bolstering its regulatory capital levels. Right, and the Monetary Board right, reiterated this in a letter in early 2019 that the Central Bank requested the bank to expedite its Act amendments to enable the bank issue debentures to meet its regulatory capital. ඉතින් මේ 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 ඉල්ලීම ආවේ රජෙන් විතරක් නෙමේ මහා බැංකුවෙන් උත් මේක 2016 ඉඳලා 17 18 කියලා තිනවා දිගින් දිගටම මේ සංශෝධන ගේන්න මේ බැංකුවට අවසර දෙන්න මේ නායකර ඉදිරිපත් කරලා ඒ ආගේ ප්‍රාග්ධනිය වැඩි කර ගන්න to increase basically to increase and give it the flexibility මේක එන්නේ මුදල් මණ්ඩලයෙන් මොනිටරි බෝඩ් එකෙන් මේ මේක ඇවිල්ලා තියෙන්නේ මේ ඉල්ලීම දිගින් දිගටම ඇවිල්ලා දැන් තමයි අපි මේක ඉදිරිපත් කරන්නේ එතකොට තවත් සඳහන් වෙනවා as a licensed commercial bank right this issue about it, the argument that meka indripat karapu kar mudal mandalaye adikshanen pitata yanawa kiyana eka tamai na any argument stating that supervision of the monetary board is hereby taken out will remain baseless mokada mehema hitanna hama bankuwakma me rate raje banku etulatwa හරිද ඔක්කොම තියෙන්නේ මුදල් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මුදල් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ. නමුත් බැංකුවේ ක්‍රියාකාරීත්වය මම හිතන්නේ මෙතෙන් හොඳ දෙයක් වෙනවා. ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ කළමනාකරණ තීරණ ගැනීම. හරිද? අධීක්ෂණය කරන අය යටතේ තියෙන්නට බෑ. ඒක conflict of interest එකක්. ඉතින් මේකට කරන්නේ මේ බැංකුවට කරන්නේ අනිත් බැංකුව වගේම ඒ නිදහස දීලා තියෙනවා එයාගේ කළමනාකරණ කටයුතු කරගෙන යන්න නමුත් අධීක්ෂණේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ so under the proposed amendment or article 21 right it states right it will raise with the approval of the minister being the minister assigned to the subject of finance in other words the finance minister's approval prior to an issuance ඉතින් මුදල් මණ්ඩලයට යන්නේ නැහැ මොකද බැංකුවේ අයිතිකරු ඇවිල්ලා රජයනේ එතකොට එතන එතන ඒ මුදල් ඇමතිතුමා ඒකට එකඟ එකගත්වය පළ කරන්නට ඕනේ right එතකොට it takes out the authority to determine the form of the debenture interest rate එක එහෙම ඒ
අර ලක්ෂ්මන් යාපෝවද නැමැතුමා
හොඳ ප්‍රශ්නයක්
ඒ විශේෂ අවස්ථාවේ
ඔබ ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ හරිද ඔබතුමා හොඳ ප්‍රශ්නයක් අහයි මොකද මං හිතන්නේ ඒකත් ඕනනම් ඉවත් කරන්න පුළුවන් හැබැයි මෙතන කරලා තියෙන එක ඩිවිෂන් එකයි කරලා තියෙන්නේ හරිද මැනේජ්මන්ට් එකයි ඕනර්ෂිප් එකයි එක පැත්තකට දාලා රෙගියුලේටර් අනිත් පැත්තට දාන එක තමයි අපිට තමයි ඉර ඇන්දේ තේරෙනව නේද ඉතින් රෙගියුලේටර් ඇවිල්ලා අධීක්ෂණය කරන පාර්ශවය තීරණය කරන්නේ නැහැ ඩිබෙන්ච් එක මොකක්ද ෆෝම් ඔෆ් ඩිබෙන්ච් ඉන්ට්‍රස්ට් රේට් එක මොකද ඒ අය තීරණය කරන්නේ නැහැ ඒක තීරණය කරන්නේ කළමනාකාරීත්වය ඉතින් කළමනාකාරීත්වයට විතරක් තීරණය කරන්න දෙන්නත් පුළුවන් නැත්නම් අයිතිකරුගෙත් අවසරය ලබා ගන්න ඕනේ කියන එක මහා බැංකුවට අධීක්ෂණයේ කටයුතු තමයි තියෙන්නේ එතන තමයි අපි මේක ඇඳලා තියෙන්නේ ඉතින් සමහර අය කියනවා අයිතිකරුගේ බලතල සම්පූර්ණයෙන් ඉවත් කරන්න එපා අයිතිකරුවත් මේ අවස්ථාවේදී හිටපු දෙයින් කියන එක මම හිතන අපිට එතනටත් අනාගතයේදී ගමන් කරන්න පුළුවන් කියන මතය තමයි මම ඉන්නේ නමුත් දැනට අයිතිකාරයාගෙත් අවසරය ගන්න කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ එතකොට මම ඊළඟකට ගියොත් right අර අහ අහ whether this can be converted කියන ප්‍රශ්නේ ඇහුවා මන්ත්‍රීතුමා ඒ ප්‍රශ්නේ ඇහුවා no until and unless article 13 is amended people's bank does not have a legal right to issue any shares to any other party who is not ultimately the government of sri lanka මේ මතේ මම මේක මේ 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 අර මේ 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 ලබා ගත්තේ මේ 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 මම ওই ප්‍රශ්නේ ඇහුවා මොකද මං හිතුවා ওই ප්‍රශ්නේ මතුවේයි කියලා ලොයර්ස් ලාගෙන් අහලා තමයි මේක මම ඩෙෆිනිටිව් ස්ටේට්මන්ට් එකක් කරන්න ඕනේ කියලා ඇත්තටම මේකේ
ගරු බිමල් රත්නායක මහත්මයා
ඔබතුමාට පුළුවන්ද සැක නැති කර ගැනීමේ පදනමින් ඔබතුමා දැන් ඔය කිව්ව වාක්‍ය amendment act විදියට තුන් වෙනදට ගේන්න. අපි ගේන්නා හත ඔබතුමාලා ආණ්ඩු ලෙස ගේන්න එකයි.
මොකද ඒක ඒක ඒක
නැත්තම් ප්‍රශ්නයක් නැහැ.
ඒක ඒක ඇමතිතුමා එක්ක සාකච්ඡා කරමු. amendment එකක් ඕනනම් ඉදිරිපත් කරන්න. තේරෙනව නේද? ඇමතිතුමා එක්ක සාකච්ඡා කරන්න. So the attorney general by his letter of 14th June 2008 has given his concurrence and no objection for the proposed amendments. I would like to state that finally thank you again for providing me the time.
බොහොම ස්තුතියි ඔබතුමා විනාඩි අතරේක විනාඩි 4ක් ගතයි ගරු ඇමතුමාගේ මම ඉවත් කරනවා ගරු බන්දුල ගුණවර්ධන ඇමතුමා ඔබතුමාට විනාඩි 19ක් තියෙනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි විපක්ෂයේ වෙනුවෙන් මෙම මහජන බැංකු සංශෝධනය සඳහා ඉදිරිපත් වෙන්නේ වගකිව යුතු විපක්ෂයක් ලෙස මක්නිසා දෙයත් විශේෂයෙන් ඒකබද්ධ විපක්ෂයත් ඒවගේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් දිගටම දරපු මතය තමයි අපේ රටේ රාජ්‍ය බැංකු සුරක්ෂිත කොට පෝෂණය කරනවා විනා කිසිවිටකත් පෞද්ගලීකරණය සඳහා තුන් හිතකින්වත් මැදිහත් වෙන්නේ නෑ කියලා. හිට හේතුව තමයි අපේ රටේ බැංකු ක්‍රමය වාණිජ බැංකු ක්‍රමය 1815 බ්‍රිතාන්‍ය යටත් යුගයක් බවට පත්වීමෙන් පස්සේ වැවිලි කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අවශ්‍යතා සඳහා කන්ද උඩු රට වාණිජ බැංකු ක්‍රමය ආරම්භ වුණා. ඒ අවස්ථාවේ නිදහසින් පස්සේ මේ රටේ ජනතාව වෙතට බැංකු ක්‍රමය ගෙන යාම සඳහා ආරම්භක පියවරක් ලෙස දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමා සමූපකාර ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කළා. විවිධ සේවා සම්පකාර ක්‍රමයේ මගින් ලංකාවේ පොදු ජන ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලාංකීය සම්පකාර ව්‍යාපාරය ප්‍රචලිත කරන අවස්ථාවේදී ඒ කාලේ තිබුණා සමූපකාර ෆෙඩරල් බැංකුව කියලා බැංකුවක්. මේ බැංකුවල තියෙන සියලුම වත්කම් වගකීම් අරගෙන එතුමා පනත් කෙටුම්පතක් සකස් කළා. මහජන බැංකු පනත් කෙටුම්පත කියලා. ඒ මහජන බැංකු පනත් කෙටුම්පත මහජන පාර්ලිමේන්තුවේ සම්මත කරවා ගැනීමේ කාර්යභාරය ටී.බී. ලංගරත්න මැතිතුමා විසින් කළත් පිලිප් ගුණවර්ධන මැතිතුමා විසින් තමයි මේ සංකල්පය මහජනතාවට ජන හද හඳුනන බැංකුව බවට පත්කිරීම සඳහා අවශ්‍ය සංකල්පමය නිර්මාණය කරනු ලැබුවේ එතුමාට ඒ කියන ටික මම ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වෙනවා. දෙවනුව සමහර අවස්ථාවලදී දිගටම එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තියක් ලෙස 77න් පස්සේ මේ වැඩුණ හැදුණ ගමට පාසුකම් සපයපු සම්පකාර ව්‍යාපාරය සමග බද්ධ වෙච්ච මේ බැංකුව පුද්ගලීකරණය කරන්න උත්සාහ දැරුවා. එදා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාටත් මතක ඇති අපි එතුමලා විපක්ෂයේ ඉන්න අවධියේදී ඩිංගිරි බණ්ඩ විජේතුංග මුදල් අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය තමයි බැංකු දෙකම බංකොලොත්. ලංකා බැංකුවයි මහජන බැංකුවයි දෙකම බංකොලොත් කියලා එතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා. පවුවද උදේ වෙනකොට මේ බැංකු දෙකෙන් කවුරුවත් ලංකාවේ බැංකුවල එල්.සී. බාර ගන්න නැහැ කියලා විදේශවලින් ණයවර ලිපි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් බාර ගන්න නැහැ කියන එක කියවහම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට සිද්ධ වුණා. මේ ප්‍රාග්ධනය ප්‍රතිසැකසුම්කරණය කල්ලි වෙලා බැංකු බංකොලොත් නෑ කියලා පවත්තගෙන යන්න. ඊට පසුව 2001 කාල පරිච්ඡේදය තුලත් මහජන බැංකුව පුද්ගලීකරණය සඳහා විශේෂ 2001-2004 කාලය තුළ උත්සාහයක් තිබුණා. ඒ අවස්ථාවේදී මම නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වශයෙන් භාණ්ඩාගාරයේ හිටියා. හොඳ වෙලාවට මහජන බැංකුවේ අධිපති ධූරයේ සභාපති ධූරයේ දරපු වරලත් ගණකාදී ලාල් මහතා අපි සමග හිටිය මේ බැංකුව කිසි විටකත් පුද්ගලීකරණය ලාල් නානායක්කාර. එතුමා තමයි මහජන බැංකුවේ ඒවකට සභාපතිවරයා ලෙස කටයුතු කළේ. මම නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ. විදේශ බලපෑම් මහා වෙනත් අය කෙලෙසින් කීවත් මහජන බැංකුව පුද්ගලීකරණය නොකළ යුතුයි කියලා ඒ අවස්ථාවේදීත් බේරගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන් අපේ රටේ බැංකුව මේ බැංකු දෙකම ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව පුද්ගලීකරණයෙන් තොරව රාජ්‍ය බැංකු ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය සඳහා බැංකු සේවක සංගම් ඉතා විශාල කාලයක ඉඳන් නිරන්තර නොවෙනස් ස්ථාවරයක කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා මේ සංශෝධන වලින් බලාපොරොත්තු වෙන්නේ සමහර දේ සඳහා අපිට යම් කිසි ආකාරයක සංශෝධන සහිතව එකඟතාවයක් පළ කරන්න පුළුවන්කම තියෙනවා. ඒට හේතුව තමයි බැංකු ක්‍රමේ රඳාපවතින්නේ මහජන විශ්වාසය මත. මහජනයා නන්නාදුරට බැංකුකරුවෙක් විතර තමන්ගේ තැන්පත් බාර දෙන්නේ ඉල්ලූ විටක ආපසු ගත හැකි යන විශ්වාසය මත. ඉල්ලූ විටක තමන්ගේ මුදල් ටික ලැබෙයි කියලා විශ්වාසය නැත්තම් නන්නාදුරට බැංකුකරුවෙකුට ගිහිල්ල ලක්ෂ ගණන් මුදල් තැන්පත් වශයෙන් බාර දෙන්නේ නැහැ. ඒ නිසා මුළු ලෝකෙම බැංකු ක්‍රමේ රඳාපවතින්නේ මහජන විශ්වාසය මත. මහජන විශ්වාසය පළුදු වෙන්නේ කවදටද? එදාට ඒ බැංකුව කඩාන වෙන්නවා. කාගේ ආණ්ඩුව තිබුණත් කාටවත් ඒ අතින් අල්ලලවත් නතර කරන්න බෑ. 2007 දී ලෝක මූල්‍ය අර්බුදයක් ඇති වුණා. ඒ ලෝක මූල්‍ය අර්බුදය ඇතිවෙන්න හේතු වුණේ මේ බැංකුවල ප්‍රාග්ධන ව්‍යුහය තුළ තෝලන තත්ත්වයන් තුනක් තියෙනවා. අධිතෝලනේ, අවතෝලනේ හා සමතෝලනේ. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයට සාපේක්ෂව ණය ප්‍රාග්ධනය වැඩි නම් අධිතෝලන ප්‍රාග්ධන ව්‍යුහයක් තියෙනවා. බැංකුවේ අයිතිකරුවන්ට වඩා බැංකුව ලබාගෙන තියෙන ණය හා බැරකම් ප්‍රමාණය වැඩි වෙනකොට අධිතෝලන ප්‍රාග්ධන ව්‍යුහයක් යටතේ තමයි 2007 දී බටහිර බැංකු කඩා වැටෙන්න පටන් ගත්තේ. ලීමන් බ්‍රදර්ස් බංකොලොත් වුණා, මියුචුවල් බැංක් කඩාගෙන වැටුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ලෝකෙම බැංකු කඩාගෙන වැටෙනකොට ලංකාවෙත් එහි ඡායාව ඇති වුණා. ඒ අනුව සේලාන් බැංකුව හෙල්ලෙන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා වහාම ශ්‍රී ලංකා මහා බැංකුවේ උපදෙස් මත මේ සම්පත් බැංකුව රජයට පවරගෙන බැංකුව කඩාගෙන වැටීම හා බැංකු ක්‍රමයට ඇතිවන අහිතකර බලපෑම නතර කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩු මේ රටේ බැංකු කඩා වැටීම හා පුද්ගලීකරණය නැවැත්වීම සඳහා මැදිහත් වෙච්ච ආණ්ඩු ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ඒ ඊට පසුව මේ මෑත ඉතිහාසය තුළදී මේ ලෝකයේ බැංකු කඩා වැටීමෙන් පසු බාසල් සම්මුතිය යටතේ අන්තර්ජාතිකව බැංකු ක්‍රමය පවත්වාගෙන යාම සඳහා අපි කැමැති වුණත් අකමැති වුණත් ගෝලීය බැංකුකරණය සඳහා, ගණදෙනු සඳහා, විදේශ විනිමය ගණදෙනු සඳහා අත්‍යවශ්‍යයෙන්ම බැංකු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පවත්වාගෙන යා යුතුම වෙනවා. ඒට හේතුව අන්තර්ජාතික වශයෙන් විදේශ විනිමය මිලදී ගැනීම, විදේශ විනිමය විකිණීම්, විනිමය ගණදෙනු සටහන් කිරීම හා ජාත්‍යන්තර ආනයන අපනයන වෙළඳ ගණදෙනුවලදී අවශ්‍ය දෑ සඳහා ජාත්‍යන්තර මට්ටම අනුගමනය කළ යුතු වෙනවා. බාසල් සම්මුතියේ තුන එහි ගෝලීය මූල්‍ය අර්බුදයට පෙර නියාමන රාමුව රට තුළ පැවතුන විවිධ අඩුපාඩු මගහැරවීම සහ පද්ධතිමය අවධානම් ගොඩනැගීම වළක්වාලීමට හැකි ඔරොත්තු දිය හැකි බැංකු පද්ධතියකට අඩිතාලමක් සැපීමේ අරමුණින් ගෝලීය මූර්ය අර්බුදයට පසුකාලීනව බැංකු අධීක්ෂණය සඳහා බාසල් කමිටුව, බාසල් කොමිටි ඔන් බැංකින් සුපර්විෂන් විසින් බාසල් තුනම රාමුව යටතේ ප්‍රාග්ධනය හා ද්‍රවශීලතා අවශ්‍යතාවයන් තවදුරටත් ශක්තිමත් කරලා තිබෙනවා. ඒ අනුව බාසල් කමිටුව විසින් අවධානම් පාදක කරගත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය, කැපිටල් ඇඩුක්‍රසි රේෂියෝ සහ අවධානම් පාදක නොවූ තෝලන අනුපාතය, ලීවරේජ් රේෂියෝ ලෙස ප්‍රධාන ප්‍රාග්ධන ප්‍රමිතීන් දෙකක් හඳුන්වලා දීලා තිබෙනවා. මේ ප්‍රමිතීන් අනුව ප්‍රාග්ධනය වැඩි කිරීම පිළිබඳ මේ බාස්ලේ තුන්වෙනි ජාත්‍යන්තර සම්මුතිය කොන්දේසි ඉෂ්ට කරන්න තමයි තමුන්නාසලට මේ සංශෝධන ගේන්ට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව 12 වෙනි වගන්තිය සංශෝධනය කරනවා. 12 වෙනි වගන්තියේ කලින් පැවතුනේ බැංකුවේ බලයලත් ප්‍රාග්ධනය එක් කොටසකට රුපියල් 50 බැගින් වූ කොටස් 120,000කට බෙදන ලද රුපියල් මිලියන 6ක් විය යුතුය කියලා තමයි පැවතුන පනතේ තියෙන්නේ. නව ඡේදය තමුන්නාසල එකතු කරනවා. මහා බැංකුවේ බලයලත් ප්‍රාග්ධනය එක් කොටසකට රුපියල් 50 බැගින් වූ කොටස් බිලියනයකට බෙදන ලද රුපියල් මිලියන 50ක් විය යුතුයි කියලා. එතකොට රුපියල් බිලියනය 6ක් විය යුතුයි කියලා තිබුණ එක 50ක් විය යුතුයි කියලා වර්ධනය වෙනස් වෙනවා. ජාතික ආර්ථිකයේ යහපත පිණිස අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නීතිමය නියමයන් මගින් අවශ්‍යයි සැලකුණු ලබන අවස්ථාවකදී බැංකුවේ ගිවානමි ප්‍රාග්ධනය කලින් කලට නිශ්චය කරනු ලැබිය හැකිය. අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියමයක් සඳහාම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නට ඕනේ. එතකොට මේ බලයලත් ප්‍රාග්ධනය වැඩි කිරීම ගැන අපේ කිසි ගැටලුවක් නැහැ. බලයලත් ප්‍රාග්ධනය, අනුදත් ප්‍රාග්ධනය, එහෙම නැත්නම් නිකුත් කිරීමට උපරිම ලෙස බලය තියෙන ප්‍රාග්ධනය වැඩි කරන්න මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දෙන්න පුළුවන්. ඒ බලයලත් ප්‍රාග්ධනය කොටස් දෙකකට බෙදෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. බලයලත් ප්‍රාග්ධනයෙන් කොටසක් නිකුත් කරනවා. කොටසක් නිකුත් කරන්නේ නැහැ. ඒ අනුව නිකුත් කළ ප්‍රාග්ධනය හා නිකුත් නොකළ ප්‍රාග්ධනය කියලා කොටස් දෙකකට තියෙනවා. බලයලත් ප්‍රාග්ධනය වැඩි කළා නිකුත් නොකර තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නිකුත් කරන විට නිකුත් කරන්න තීරණය කළාම ගැසට් පත්‍රයකින් අමාත්‍යවරයා ඒ නිකුත් කරන්නේ කාටද? එතනදී තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. නිකුත් කරන්නේ රජයට, රාජ්‍ය රජයට නම් ඒ අයිතියේ කිසිම වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සැකය ඇති වෙලා තියෙන්නේ. බලයලත් ප්‍රාග්ධනය නිකුත් කරන විට ඒක ඒ පුද්ගලිකාංශයට කොටස් නිකුත්වත් සිද්ධ වෙයිද කියලා. ඒ ප්‍රශ්නේ විසඳන වගන්තියක් මෙහි තියෙනවා. ඒ පාර්ලිමේන්තුවට අනිවාර්යෙන් මෙන්න ඕනි. ඒ නිසා මේ උත්සාහයේ යටිහිතේ පැහැදිලි අරමුණ තිබුණා මහජන බැංකුව පුද්ගලීකරණයට කොටස් නිකුත් කරන්න ඕනි කියලා. මංගල සමරවීර අමාත්‍යවරයා මේ ප්‍රකාශය කළා. කරපු අවස්ථාවේදී මේක බොහොම පහසුවෙන් ඕනෑම රාජ්‍ය බැංකුවක් පුද්ගලීකරණය ලංකාවේ නතර කරන්න පුළුවන් පාර්ශව දෙකක් ඉන්නවා. පළමු පාර්ශවය බැංකු සේවක සංගම් හා බැංකුවේ වැඩ කරන සේවකීන් සේවා නියුක්තිකයන් දෙක බැංකුවේ තැන්පත්කරුව මහජනතාව. ඉතාම පහසුවෙන් මහජනතාවට බැංකුව පිළිබඳ විශ්වාසය නැති වුණොත් හෙට ඉඳන් මේ තැන්පත් ආපසු විඩ්‍රෝ කරන්න පටන් ගත්තොත් ගන්න පටන් ගත්තොත් කවුරු ආණ්ඩුවේ හිටියත් ඒ බැංකුව පුද්ගලීකරණය කරන්න නතර කරන්න වෙනවා බැංකුව ආරක්ෂා කර ගැනීම සඳහා. ඒ නිසා මේ මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා කොටස්නිකුත් කරනවා මහජන බැංකුවේ කියලා කියපු ගමන් අපි ආර්ථික පර්යේෂණ ඒකකයේ වශයෙන් මේ බැංකු ක්ෂේත්‍රය හා අදාළ පුද්ගලයන් සමග සාකච්ඡා කළ මහින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් අපි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වලා කිව්වා අපි මේ රටේ බැංකු ක්‍රමය මහජන විශ්වාසය මත ආරක්ෂා කර ගැනීම සඳහා බැංකු 100%ක් රාජ්‍ය අයිතිය පැවැතිය යුතුය කියන ස්ථාවරයේ ඉන්නවා. ආණ්ඩුව හිතුවක්කාරී ලෙස වෙනත් පළත් ලෙසම මෙය පුද්ගලීකරණය කිරීමේ උත්සාහයක් දැරුවොත් අපි ජනතාවට කියනවා අපේ ආණ්ඩුවක් එනකන් මහජන බැංකුවේ තැන්පත් අස්කර ගන්න කියලා. ඒ පණිවිඩය තුළ බැංකුවේ තැන්පත් ආපහු ගන්න පටන් ගත්තා. මහජන බැංකුවට සිද්ධ වුණා දහස් ගණනක් වියදම් කළා පුවත්පත් ගැනීම් රාශියක් දාන්න බැංකුව කීයටවත් පුද්ගලීකරණය කරන්නේ නැහැ කියලා. ඔව් ඒ සඳහා වෙනම මේ උද්ඝෝෂණ ව්‍යාපාරයකුත් පටන් ගත්තා. ඉතින් ඒ නිසා ඒ ටික දැන් නතර වෙලා තියෙන්නේ. ඒ නිසා යටි අරමුණ තිබුණත් කවදාක්වත් ලංකාවේ බැංකු මහජනතාව තැන්පත්කරුවන් හා බැංකු සේවකයන් සිටින තාක්කල් පුද්ගලීකරණය කළ නොහැකි අතර අපි බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ ලැබෙන තව දවස් 100කින් ඉතර මේ රටේ මේ මහජන විශ්වාසය සමස්ත බැංකු ක්‍රමයේ මූල්‍ය ක්‍රමයේ ණය ක්‍රමයේ ඇතිවෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පාර්ලිමේන්තුවක් ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය යටතේ ලංකාවේ මහජන බැංකුව ලංකා බැංකුව ජාතික ඉදිරි කිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු පද්ධතිය මොනම හේතුවක් නිසාවත් ජනසත් පුද්ගලීකරණය කරන්නේ නැතේ කියන සාතිකය මම මේ අවස්ථාවේදී මේ ගරු සභාවට ලබා දෙන්න කැමැති වෙනවා. ඊළඟට අපි දෙවෙනි කරුණ මේ පනතේ 12 වෙනි වගන්තිය එලෙසින් ආරක්ෂා වෙන අතර 20 වෙනි වගන්තිය තියෙනවා. බැංකුව දීර්ඝකාලීන දැනට තියෙන්නේ මධ්‍යකාලීන ණය ප්‍රදානය කිරීම සඳහා ණයකර නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නොමැතිව සිදු කළ නොහැකිය කියලා දැන් තියෙන්නේ. ඒ තිබෙන වගන්තිය තමුන්නාන්සේලා වෙනස් කරනවා. දීර්ඝකාලීන මධ්‍යකාලීන ණය ප්‍රදානය කිරීමේ කාර්යය සඳහා 15 ඉරක් ආ වගන්තිය යටතේ බැංකුව වෙත රජයේ විසින් ණයට දෙනු ලබන මුදල් වලට අතිරේකව අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතුව බැංකුව විසින් ඍණ පත්‍ර නිකුත් කිරීම සඳහා මුදල් රැස් කරනු ලැබිය හැකිය. දැන් ගරු නියෝජ්‍ය මේ කතානායකතුමනි මේ ව්‍යවස්ථාපිත මණ්ඩලයකට ප්‍රාග්ධනය රැස් කළ හැකි එකිනෙකට වෙනස් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එක කොටස් නිකුත්ව දෙක ණයකර නිකුත් කිරීම ඍණපත්‍ර කොටස් බවට පරිවර්තනය කරන්න බෑ. මොකද සමාගම් පනත තියෙනවා මේ ලෝකේ ණයකර හා කොටස් කියන එකිනෙකට වෙනස්. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයට තමයි කොටස් කියන එක ඇති වෙන්නේ. ණයකර කියන එක ඇති වෙන්නේ ණය ප්‍රාග්ධනයට. මේ දෙකක් තෝලන අනුපාත හදනකොට කොටස්කරුවන්ගේ ප්‍රාග්ධනයට සාපේක්ෂව ණය ප්‍රාග්ධනය කොච්චරද කියලා බලන්න මේ කොටස් සහ ණයකර දෙකක් ඒ දෙක කවදාක්වත් එකට කලවම් කරන්න බෑ. එකක් අනිකට පෙරලන්නත් බෑ. ඒක තමයි ලෝකයේ තියෙන නීතිය. එත ඒ අනුව ණයකර නිකුත් කළාම වෙන්නේ යම් නිශ්චිත කාලයක් තුළදී ගිවිසගත් පොලි අනුපාතයක් යටතේ ආපසු ගෙවීමේ එකඟතාවය මත ණයක් ලබා ගන්නවා වෙනත් පාර්ශ්වවලින්. එතකොට ඒක ශේෂපත්‍රේ වගකීමක් නැත්නම් බැරකමක් ලෙස තමයි සටහන් වෙන්නේ. නායක වර්ග දෙකක් තියෙනවා නිදාස් කළ හැකි නායකර හා නිදාස් කළ නොහැකි නායකර. ඒ වගේම නායකර පුළුවන් කොටස් වගේම කොටස් වෙළඳ පොලේ ගණදෙනු කරන්න. කොටස් වෙළඳ පොලේ ගණදෙනු කළොත් ණය හිමියන් අතර ඔවුන්ගේ ණය ගණදෙනුව මාරු වීමක් තමයි සිද්ධ වෙන්නේ.
ඔබතුමා තව විනාඩි දෙකයි
තියෙන්නේ. එය මෙතන අපිට තියෙන ප්‍රශ්නය මේ නායකර නිකුත් කිරීමේදී මීට ඉස්සෙල්ල පනතේ තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව සිදු කළ නොහැකිය කියලා. දැන් මුදල් ඇමතිවරයාට බලය ලැබෙනවා තමන්ට හිතැඟි පරිදි නිකුත් කරන්න. අපි ඒකට විපක්ෂයේ වශයෙන් එකඟ නැහැ. අපි ඒ සඳහා සත්භාවයෙන් සංශෝධනයක් ගේනවා. කලින් තිබුණ පරිදි මේ බැංකුවේ තීරණය අනුව ණයකර නිකුත් කරන්න ගත්තොත් ඒ සඳහා පූර්ව අනුමැතියක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගත යුතුය කියලා විපක්ෂයේ සංශෝධනයක් ගෙන මේක සාධාරණ එකක් යුක්තිසහගත එකක් ඒක පිළිගන්න මක් නිසාද යත් තමුන්නාන්සේලා දන්නවා මහදවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලේ වෙනකොට ලංකා බැංකුව මේකේ කොටස්කාරයෙක් ලංකා බැංකුව කවදාක්වත් ප්‍රාථමික වෙළෙන්දෙක් වෙනුවෙන් තව ලන්සු තියන්න බෑ තියන්න බැරුව තියෙද්දි ලංකා බැංකුව ලන්සු තිබ්බා පර්පෙචුවල් ටෙසරිස් වෙනුවෙන් අද වෙනකන් ලංකා බැංකුව කරපු මේ මහා හොරකම පිළිබඳ පරීක්ෂණයක් කළත් නැහැ පල්ලෙයන් ගිල්ල දඩුවන් දීලත් නැහැ කවුද ලංකා බැංකුවට දේශපාලන වශයෙන් පර්ෆෙක්චුවල් ටෙසරිස් සමාගමට වෙනුවෙන් ප්‍රාථමික වෙළෙන්දෙක් වෙනුවෙන් තවත් ප්‍රාථමික වෙළෙන්දෙක් වූ රාජ්‍ය බැංකුව ලංසු තිබෙ කොහොමද මං ඔබතුමාට පුළුවන් ද උත්තරයක් දෙන්න
ගරු ඇමතුමා
මං කියන්නේ මෙතන කරන වෙනස් වීම කතා කළානේ අර මුදල් මණ්ඩලයේ තියෙන බලතලයි අධීක්ෂණය ගැන ඒකේ කිසිම වෙනසක් නැහැ ලංකා බැංකුවට තියෙන එකමයි මේ සංශෝධන වලින් මහජන බැංකුවට දෙන්නේ ඇයි ලංකා බැංකුවට එක නීතියකුත් මහජන බැංකුවට තව නීතියකුත් ඇයි කියන ප්‍රශ්නේ තමයි මම අහන්නේ
හොඳ හොඳ ප්‍රශ්නයක්
මම අවසන් කර යුතුද
නෑ එතුමගේ ප්‍රශ්නු
මේ නෑ නෑ දෙවහමන්ට මම අවසන් කරන්න
ඕනේ විනාඩි දෙකකින්
විනාඩි
එහෙම කරන්න බැරි දැනට ඔබතුමල්ලගේ ක්‍රමයේ යටතේ සමස්ත බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ පාලනය කිරීම සඳහා වෙන මහා බැංකුවටත් දේශපාලනික මැදිහත් වීම නිසා බැංකුව පිළිබඳ විශ්වාසනීය භාවය පළුදු වුණා දෙක ලංකා බැංකුවත් එසේ කටයුතු කිරීම තුළින් පර්පෙචුවල් ටෙසරි සමාගමට අර විදියට මේ බලය නැතුව කවදක්වත් නොකළ ආකාරයට ඒ ලංසු තිබ්බා. ඒ නිසා අපිට තවදුරටත් බලාපොරොත්තු වෙන්න බෑ. ස්වාධීන ක්‍රමයට ඉඩ දුන්නාම වෙන ආණ්ඩුවාවක් අපේ ආණ්ඩුවක් තිබුණත් කාගේ ආණ්ඩුවක් තිබුණත් එතන ඉන්න සමහර තීරණ ගන්න මණ්ඩලවලට පත් වෙන පුද්ගලයෝ අත්නොමතික ලෙස හැසුරුණොත් අවදානම් ලෙස හැසුරුණොත් අහිතකර බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා මොකුත් ප්‍රශ්නයක් නැහැනේ මොකද මහා බැංකුවේ අනුමැතිය ගන්න එක මහා බැංකුව සමස්ත බැංකු ක්‍රමයේ ණයකමේ පාලනය කරන්න බලය තියෙන ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුව. මහා බැංකුවේ අනුමැතියට පූර්ව අනුමැතියකට යටත් කිරීම ඉතාම යෝග්‍යයි. එහෙම නැති වුණොත් මේ විශ්වසනීය භාවයේ පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ සඳහා අවශ්‍ය සංශෝධන අපි විපක්ෂයේ ලෙස ඉදිරිපත් කළාම ඒවා කරුණාකරලා පළල් ලෙස හිතලා මේ ගරු සභාව පිළිගනී කියන විශ්වාසයෙන් මගේ වචන කීපයක්
බොහොම ස්තුතියි පස්වරු 1:30 දක්වා සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවනවා